මීළඟට ගරු චාමර සම්පත් දසනායක මහත්තුම ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මං හිතන්නේ අපේ මන්ත්‍රීවරයා කිව්වා බිත්තර දාන හිදිය. මං ඒක වැරදි විදියට කිව්වේ නෑ. මොකද හරි නෑ විපක්ෂ නායකතුමාට. ඒ නිසා මං ඒක වැරිය කතා කරන්න යන්නේ නෑ. ඒක විපක්ෂ නායකතුමාට හිතර දෙනවනේ. ඉතින් ඒ දාගත්ත විදියත් අපි දන්නවා. ඒ නිසා එහෙම මේ රටේ පොඩ්ඩක් අමාරුයි බිත්තර දාන්න එකපාර. හරිද? ඒ නිසා ඉන්දියාවෙන් හරි බිත්තර ගෙනලා දෙන ඒවා. මේ පෞගේ කාලේ බිත්තර විතර නෙවෙයි කණ්ඩ නැතුණා. ඒවා ගැන කවුරුත් දැන් කතා කරන්න ඒවා. හැබැයි මහා ජනතාව එළියේ ඉන්න ජනතාව දන්නවා. ඒ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න සජබයය දන්නේ නැතුවට එළියේ ඉන්න ජනතාව දන්නවා. හැබැයි මම මේ කියන්න ඕන කතානායකතුමා ගැන කිරියල්ල අපේ ආණ්ඩුපස්සේ සංවිධායකතුමා ඔබතුමා 1989 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කේ නියෝජනය කරගෙන පාර්ලිමේන්තුවට ආවේ. ඔබතුමාට ඒක මතකයි හොඳට. ඔබතුමා මහින්දාබේකෝල්ල ඔබතුමාලා උඩුනුවරින් යටිනුවරින් ආපු කාලේ අපිට අමතක නැහැ. ඔබතුමා ආවේ ඈ ඒ කාලේ 89 ආපු වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ හිටියේ කවුද? කතානායක එම්.එච්. මොහොමඩ්. මතකද ඔබතුමාට ගාමිණී දිසානායක ලලිත් ඇතුළත් මුදලි ජී.එල්.පී. ප්‍රේමචන්ද්‍ර සමරවීර වීරවණිලා ගෙනාපු විශ්වාසභංගේ. ඔබතුමාට මතක ඇති මට වැඩිය හොඳට. මට එතකොට අවුරුදු 20යි. හැබැයි මට මතකයි මං දේශපාලනේ කියවන දේශපාලනේ බලන දේශපාලනය ගැන අහුම්කම් දෙන කෙනෙක් හැටියට එදා ඉඳන් දේශපාලනය ගැන ඔබතුමාලාගේ පක්ෂයට ඔබතුමා ඒවකට නියෝජනය කරපු පක්ෂයේ නියෝජිතයෙක් හැටියට අපි එළියේ ඉඳන් බලාගෙන හිටපු දෙයක් තමයි මම මේ කියන්නේ. එම්.එච්. මොහොමඩ් පළවෙනි විශ්වාසභංගේ ප්‍රේමදාසට විරුද්ධව මේ පාර්ලිමේන්තුවට ගෙනෙනකොට අකටයුතු විදියට දිගින් දිගටම ඔබතුමා තමයි විපක්ෂයේ ඉඳන් නිමල් සිරිපාල ඇමතුමා ඔබතුමා දීමු ජයරත්න එඩ්වින් වික්‍රමරත්නලා ඔබතුමාලා මේකේ හඬ නගපුවා. මට තාමත් අදත් හැන්සාඩ් වලින් බලන්න පුළුවන්. ඔබතුමා එදා කියපු කතාව 89 හැන්සාඩ් එකෙන් එම්.එච්. මහමොඩ් ගත්ත තීන්දුව එදා වැරදි තීන්දුවක් කියන එක ඔබතුමා අද පිළිගන්න වෙනවා. මොකද ඔබතුමා එදා ශ්‍රී ලංකා පල්ලෑ හැන්සාඩ් වල තියෙනවා මේවා. අපිට අමතක නැහැ. අපි මැරිලා ඉපදිච්ච මිනිතු නෙවෙයි කිරියල් ඇමතුමා. හැබැයි එදා මතක ඇති එම්.එච්. මොහොමඩ් විශ්වාසභංගේ බාරගද එම්.එච්. මොහොමඩ් මෙතනදී කරපු ප්‍රකාශය එම්.එච්. මොහොමඩ් එදා අස්සන් ලේඛනය ගැන ඔබතුමාට මතක ඇති. අස්සන් ලේඛනය අස්සන් කරන්න ගියාට අස්සන් කරන්න දුන්නේ නැති විදිය ඔබතුමාට මතක ඇති. අද එහෙම නැහැ. අද ඒ තරම් ස්වාධීන විදියට ඕන කෙනෙකුට ඕන කතානායකට විරුද්ධව විශ්වාසභංගේට අස්සන් කරන්න ඕන කෙනෙකුට ඉඩ දීලා තියෙනවා. එදා විශ්වාසභංගේ අස්සන් කරන්න එන මිනිහට මේ පාර්ලිමේන්තුවෙන් එළියට යන්න පුළුවන් වාතාවරණය රටේ තිබෙන්නේ නැහැ. 1989 ඔබතුමාට මතක ඇති. ඔබතුමා නැහැ කියන්න බෑ. අපි පාර්ලිමේන්තුව නියෝජනය කළත් නොකළත් අපි දේශපාලන වශයෙන් ඒ කාලේ දේශපාලන භූමිකාවේ හිටපු අය හැටියට ප්‍රේමදාස මහත්තයා ඒ කාලේ එම්.එච්. මොහොමඩ් පාවිච්චි කරේ ආණ්ඩුවේ ඉන්න හොඳම ගැත්තා විදියට තමයි එම්.එච්. මොහොමඩ් කටයුතු කරේ කතානායකවරයා හැටියට. ඒක ප්‍රේමදාස පාවිච්චි කරපු විදිය අපි ප්‍රේමදාසගේ පුතා දන්නේ. අපි දන්නවා ඒ වෙලාවේ ප්‍රේමදාසගේ පුතා ලංකාවේ හිටියේ නැහැ. ප්‍රේමදාසට බෝම්බේ පුපුරනකොට ප්‍රේමදාසගේ පුතා ලංකාවේ හිටියේ නැහැ. ප්‍රේමදාසගේ පුතා ප්‍රේමදාස බෝම්බේ පිපිරනකොට ඇහුවේ බීබී විජේතුංග නෙමෙයි ජනාධිපති අම්මට දෙන්න බැරිද ජනාධිපති කම කියලා. එතකොටත් දේශපාලනේ කියවලා තිබ්බේ නැහැ. එතකොටත් දේශපාලනේ කියවලා තිබ්බේ නැහැ. අපි ඒවත් දන්නවා. බීබී විජේතුංග ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා අම්මට ජනාධිපති වෙන්න බැරුණාද කියලා ඒවත් අපි දන්නවා. එහෙම රටක් මේ කතා කරන්නේ මේ කතානායක මේ ඉන්න කතානායක මොකද්ද මේ තියෙන වැරද්ද මේ කතානායකට? එදා කතා ගාමිණී දිසානායකයි ලලිත් ඇතුළම් මුදිල්ලා එදා විශ්වාසභංගේ ගෙනාවේ තුන්වෙනි කාර් එක හතරවෙනි කාර් එක වීරවන්නිගේ කාර් එකේ ගාමිණී දිසානායක කාර් එක ගෙනාව නම් එදා පුපුරවනවා. එදා ලලිත්ගේ කාර් එක ගෙනාව නම් පුපුරවනවා. ඒක පිළිගන්න ඔබතුමා. ඒවා ඔබතුමාට අමතක වෙන්න බෑ. ඔබතුමා එඩ්වින් වික්‍රමරත්නලා මේ පාර්ලිමේන්තුවේ යසරත්න දෙන්නකොල්ලා ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ කවුද? මට මතකයි මහින්ද නුවරින් ආවේ මහින්ද අබේකෝල්ලා. ඔබතුමයි තුන්දෙනයි මහනුවර දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුවේ 89 හිටියේ. අපිට ඒව මතකයි. අපේ දිස්ත්‍රික්කේ හේමා රත්නායක එඩ්වින් වික්‍රමරත්න අපේ දිස්ත්‍රික්කේ නියෝජනය කළ මේ පාර්ලිමේන්තුවට ආවේ ඔකට. අපිට මතකයි ඒවා. ඒ නිසා මේ කතානායකතුමාට විරුද්ධව මේ ගේන විශ්වාසභංගය අසාර්ථක වැඩක් නැති කිසිම ප්‍රතිඵලයක් නැති ඉරිසියාවට ද්‍රෝහිකමට කුහකකමට මේ කතානායකට විරුද්ධව කියන එක. මේක කතානායකට විරුද්ධව කියන එකක් නෙවෙයි. මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන එකක්. මේ ආණ්ඩුවට කියන එකක්. මේ ආණ්ඩුව ස්ථාවරභාවය නැති කරන්න කියන විශ්වාසභංගයක්. ගාමිණී සානායක මට මතකයි ගාමිණී පොන්සේකා මේ කතානායක පුටුවේ ඉදිය විදිය. අනුර බණ්ඩාරනායක කතානායක පුටුවේ ඉදිය අපි දන්නවා. ඊට කලින් ඊට පස්සේ මෑත කාලේ කරු ජයසූරිය කරපුවා. අපි දන්නවා. මොකද්ද මේ GL පීරිස්? GL පීරිස් දැන් ඕගොල්ලෝගේ ගාවට ආවිලා මොකද්ද කියන්නේ? GL පීරිස්ගේ උපදෙස්. GL පීරිස් ගිය සැරේ පොහොට්ටුවේ භාණ්ඩාගාරික වෙලා ඔය පැත්තේ ඉඳන් රෑ 9ට ඕගොල්ලෝ රෑ 9 වෙනකම් පාර්ලිමේන්තුව තියලා නුවරින් മന്ത്രി කෙනෙක් ගෙනාවා. මතක ඇති හෙලිකොප්ටරේ යවලා. හෙලිකොප්ටරේ යවලා മന്ത്രി කෙනෙක් ගෙනල්ලා තමයි ඕගොල්ලෝ ඡන්දයක් ගත්තේ මෙතන. ඒවා අපි දන්නවා අපි එළියේ හිටියත්. අපි එළියේ හිටියත් දන්නවා රෑ 9ට තමයි ඕගොල්ලෝ ගෙනල්ලා ඡන්දයක් ගත්තේ. ඔය GL පීරිස් එහා පැත්තේ ඉඳන් ඒකට විරුද්ධව කතා කරපු මිනිහෙක්. GL පීරිස් ගැන කියන්න දෙයක් නැහැ. GL පීරිස් මේ වාහනේ නැග්ගලා සතවිසි පහ හඳුරන්නේ නැහැ, රත පහ හඳුරන්නේ නැහැ. බොරැල්ලේ ටවමේ දැම්මොත් ගෙදර යන්න දන්නේ නැහැ GL පීරිස්. පුළුවන් නම් GL පීරිස් බොරැල්ලේ ටවමේ බස්සන්න. GL පීරිස්ට ගෙදර හොයාගෙන යන්න බෑ. එහෙම යවුන් තමයි ඕගොල්ලෝ තියාගෙන ඉන්නේ. එහෙම මිනිස්සු සත පහ හඳුරන්නේ නැති ඉස්සරහා ඉන්න ඩ්‍රයිවර් හඳුරන්නේ නැහැ GL පීරිස්. ඉස්සරහා ඉන්න ඩ්‍රයිවර්ගෙන් අහන්න ඩ්‍රයිවර් කවුද කියලා හඳුරන්නේ නැහැ. කාර් එකේ දොර ඇරියාම නැගිනවා ගෙදර ගිහින් බයිනවා. එහෙම නායකෝ එ නායකෝ ඔය නායකෝ තියාගෙන ඔය පරිප්පු කන්න එපා. මේ වෙලාවේ කරගත්ත ලොකුම මෝඩකම මේ කතානායකට විරුද්ධව ගෙන අපි විශ්වාසවන්ගේ මේක පරදිනවා. ඕගොල්ලෝ පරදිනවා. ඕගොල්ලෝ හත් අතාවක් මේකට ගෙන ආපුවා පෙරද්දුවා. මේක පරදිනවා. මොකද මේක අපි උනත් ඡන්ද මොකද මේකේ වැරද්ද? අර කොහෙවත් නැති. මේක මේ මං එදා ජනාධිපතිතුමාට කිව්වා ආණ්ඩුපත්‍ර ඇස්වීමේදී. ජනාධිපතිතුමා ඕන් නැති මේ විවස්ථාවක් වෙනස් කළා ජනාධිපතිතුමාට මම කිව්වා එදා. අපේ ජනාධිපතිතුමා රනිල් මහත්තයා හොඳ වැඩි. එයාට වැඩක් නැහැ මේ විවස්ථාව වෙනස් කරන්න. එතුමා මෙතෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තේරුණේ. එතුමා හොඳ වැඩිකමට තමයි එතුමා මේ විවස්ථාව වෙනස් කරේ. එතුමා මේ විවස්ථාව වෙනස් කරේ නැත්නම් අද විශ්වාස බංගයක් නෙමෙයි. මොන බම්බුවක්වත් ඔයගොල්ලන්ට ගේන්න බෑ. පොලිස්පතිරේ කාස්සලෙන් පත් කරන්න තිබ්බා. හමුදාපතිගේ කාස්සලෙන් පත් කරන්න තිබ්බා. මේ ඕන් නැති මගුලක් තමයි මෙතන දැම්මේ. අපි ඒක කිව්වා. සර් කරේ වැරද්ද කියලා අපි ජනාධිපතිතුමාගේ මූණට ගියා. ජනාධිපතිතුමා හැබැයි හොඳ වැඩි. හොඳ වැඩි ඉඳලා තමයි ඕගොල්ලන්ට ඔය විදියට කතා කරන්න අවස්ථාවක් හරි තියෙන්නේ. ජනාධිපතිතුමා වෙනස් කර. නැත්තම් ගෝඨාභය ජනාධිපතිතුමා ආපු වෙලාවේ කවුද විවස්ථාව වෙනස් කරේ? GL පීරිස්. ඔය නාලක ගොඩේ හේවා. ඔය පැත්තේ ඉන්න රොත්තම හිටියේ මේ පැත්තේ. ඔය රොත්තම තමයි අනිත් පැත්තට විවස්ථාව වෙනස් කළා ගෝඨාභය මහත්තයාට දුන්නේ. දැන් ඔය රොත්තම ඔය පැත්තේ ඉඳගෙන අර කවුද අර මොකක්ද අර මොන හේව මොකක්ද අර කළුතර පැත්තෙන් ආපු මිනිහෙක් ඉන්නේ වයසක මිනිහෙක් ගහ පැත්තේ මයියන් හැම ස්ටේජ් එකම ඉස්සල්ලාම කතාව දෙන්න ඕන ගෝඨාභය මහත්තයාගේ රැස්වීම. ඔය කතාව දුන්නේ නැත්තම් ඒ රැස්වීම ඔක්කොගේම මූල තුනේ කතා කරපු කතා කරන්නේ අපි නම් ඔය රෙදි අපි කියන්න තියෙන දේ ඕන තැනක කියනවා. මම මයියංගනේ රැස්වීම දැක්කනේ මුල තුනේ පළවෙනි කතාව කරේ ඔය ගෙවිඳු කුමාරතුංග දැන් කියනවා අනම්මන. ඒ නිසා කිරියල්ලැම්මතුමා අපි ඔබතුමාලාට සලකනවා. අපි දන්නවා අපි ඉතිහාසයේ නොදන්න නෙමෙයි මේ කතානායකට වැඩිය. අපි කරු ජයසූරිය කතානායකතුමා කියන්නේ මේ රටේ මිනිසු පිළිගත්ත කතානායක කරු ජයසූරියට වැඩිය අසාධාරණයක් කලේ නෑ මෙතුමා. මේ ඉන්න කතානායකතුමා. ඒ නිසා මේ කතානායකතුමාට විරුද්ධව මේ ගෙන ආපු විශ්වාස භංගය ගැන කවුරු හරි මේ රටේ මොකද්ද මේක වෙලා තියෙන්නේ? දැන් ඔබතුමා දේශපාලන
වශයෙන් අපි ගරුමතුමා සභාවේ නැති මන්ත්‍රීවරුන්ගේ නම් කියන්න නැතුව කතා කරමු.
මොකද්ද?
සභාවේ නැති මන්ත්‍රීවරුන්ගේ නම් කියන්න නැතුව පොඩ්ඩක්
සභාවේ නැතත් ඉතින් කියන්න එපා. සභාවේ වාඩි වෙලා ඉන්න ඡන්දෙ දුන්නේ අපිද ගෙනාවේ? මාර කතාව නේ ඔයගොල්ලෝ කතා කරන්නේ. අපිද විශ්වාස බංගේ ගෙනාවේ. ඒගොල්ලෝ නැහැ වාඩි වෙලා ඉන්න කියන්නේ ගෙනාපු අයට. අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. අපි ගෙනාවේ නැහැනේ විශ්වාස බංගේ. ඒගොල්ලෝ ගෙනාව නම් ඒ ඉන්න අය සභාවේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්න කියන්න ආගෙන ඉන්න කියන්න. අපි ඒගොල්ලෝ ගෙනාපු විශ්වාස බංගේට අපි කතා කරනවා. ඒගොල්ලෝ මේ දෙන්නෙක් ඉන්නගෙන ඒ දෙන්නට කියන්නම් ඒ දෙන්නට අරගොල්ලොන්ට කියන්න. අපි ගියපුවා. ආගෙන ඉන්න කියන්න ආවිලා. දැන් රජිත් මහත්තයා මම කතාව පටන් ගන්නකොටම නැගිටලා ගියේ. දන්නවා මගෙන් අහගන්න වෙනවා කියලා. ඒ නිසා ඒක කරන්න දෙයක් නැහැ මට. අපේ කතාව කාටවත් බාධා කරන්නත් බෑ. අපේ කතාව නවත්තන්නත් බෑ මූලසනේ මන්ත්‍රීතුමා. අපි විරුද්ධව කතා කරේ නෑනේ. ඔන්න අපි ගෙනල්ලා තිබ්බනම් විශ්වාස බංගේ ප්‍රශ්නයක් නෑ. එහෙන්නේ ගෙනාවේ. ගෙනාවු මිනිස්සු ඉන්න එපා. මේ දවස් තුනක් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි මේ රටේ පනත් අනපනත් හොඳ පනත් හොඳ නීති සම්පාදනය කරන්න තියෙන වෙලාවක මෙතන මේ ගෙනල්ල පරද්දන්න පුළුවන් එකක්ද මේ ගෙනල්ලා තියෙන්නේ? අනිත් එක බලන්න. දැන් මෙතන මම ගයන්ත කරුණාතිලක ඇමතුමා අපි හිටපු ඇමතුමාට කවදත් ගරු කරනවා. ලස්මන් කිරියල් ඇමතුමාට ගරු කරනවා. ඒක වෙනම කතාවක්. ලස්මන් කිරියල්ල ගායන්ත කරුණාතිලක කියන්නේ හැමදාම පාර්ලිමේන්තුවේ හිටියා. පාර්ලිමේන්තුව ඉවර වෙනකන් හිටියා. පාර්ලිමේන්තුවේ ඇහුම් කන් දුන්නා. හොඳ හෝ නරක ඇහුම් කන් දුන්නේ දෙපොළ. විවස්ථා සභාවට දාලා තියෙන විවස්ථා සභාවට දාපු උන්ට අත උස්සන්න බැරි. අපි ඉස්කෝලේ යන කාලේ පොඩි ළමයෙකුට කිව්වනම් හරිද වැරදිද කියලා අහුවම හරි වැරදි කියලා උස්සනවා අත පොඩි ළමයි. මෙතෙන්න විවස්ථා සභාවට ආපු මිනිස්සු උගත් බුද්ධිමත් මිනිස්සු නම් ඒ මිනිස්සුන්ට හරිද වැරදිද කියලා ඔක උස්ස ගන්න බැරි වුන් මොකටද ඔල විවස්ථා දායක සභාවට ගේන්නේ? නම දෙනයි විවස්ථා දායක සභාවේ ඉන්නේ. නම දෙනෙක්ගෙන් දෙන්නෙක් විරුද්ධ වෙන්නේ මොකද්ද? විවස්ථා දායක සභාව. මම කියන්නේ මේ කතානායකගේ ඡන්දෙන් පස්සේ විවස්ථා දායක සභාව විසුරුවන්න ඕන. විවස්ථා දායක සභාවේ එළවන්න ඕන මේ ඡන්දෙන් පස්සේ. මොකද්ද? ඍජු තීන්දුවක් ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි විරුද්ධයි. 4 4. එතකොට ඔන්න කතානායකගේ 1යි 5යි. කතානායක කොයි පැත්තට දෙනවද අපි දන්නේ නැහැ. මේක මොකද්ද? මේක රටේ පොලිස්පති ගේන්න ප්‍රශ්නයක්. පොලිස්පතිට වැඩ බලන්න දුන්නා. පොලිස්පතිව නීතියානුකූලව පත් කරන්න දුන්නා. පොලිස්පති වැඩ කරගෙන යන්නේ. ඒක ජනාධිපතිතුමාගේ අනිත් එක. මේ රටේ මේව කරාද? ආරක්ෂක ඇමතිලා මෙහෙම කරාද? රන්ජන් විජේරත්නලා ප්‍රේමදාසලා මොනවද කරේ මේ රටේ මිනිසුන්ට? ඒවා මැරිලා ඉපදිලා ඉන්නවද? එහෙම රටක් තිබ්බ රටක මේක මොකද්ද? පාර්ලිමේන්තුවට ගෙනල්ලා විවස්ථා දායක සභාවක් දාලා පොලිස්පතිට වැඩ බලන්න දීලා ඊට පස්සේ පොලිස්පති දීර්ඝ අනිතක මේ පොලිස්පති වැඩ කරන්නේ නැද්ද? මේ පොලිස්පති ආවට පස්සේ කුඩු අඩුුනේ නැද්ද? මේ පොලිස්පති ආවට පස්සේ දූෂණේ අඩුුනේ නැද්ද? මේ පොලිස්පති ආවට පස්සේ මහජනතාවගේ විරෝධතාවයක් තියෙනවද? මේ පොලිස්පති හොඳ නැද්ද? මේ පොලිස්පති නිසා පාතාලේ නැති වෙන්නේ නැද්ද? මේ පොලිස්පති වැඩක් කරන්නේ නැද්ද? ඉතින් මේ සමහර පොලිස්පතිලා හිටියා මේ ඔයා දන්නව පොළොන්නරුවේ සින්දු කිව්වා දාස් දානවා යුනිෆෝම් වලින් දාස් දාපු පොලිස්පතිලාත් ඉන්නවනේ මියුසිකල් ෂෝ වල හිටියානේ. ඉතින් මෙහෙම මේගොල්ලෝ පත් කරපු පොලිස්පතිලා මේගොල්ලෝ යන්න ඕලින් පත් කරපු පොලිස්පතිලා හිටියානේ. ඉතින් මේ පොලිස්පතිගේ මොකද්ද වැරද්ද? ඉතින් ඒ නිසා මේ පොලිස්පතිගේ මොකද්ද වැරද්ද? මොකද්ද වැරද්ද? ඉතින් මේ පොලිස්පති වැඩක් කරනවා, රටට වැඩක් කරනවා නම් විවස්ථායක දායක සභාවට වැඩේ බාර දීලා තියෙනවා නම් විවස්ථා දායක සභාව අපි ඔක්කොම එකතු වෙලා තමයි විවස්ථා දායක සභාවට බලය දුන්නේ. අපි ජනාධිපතිතුමා විතරක් නෙමෙයි විවස්ථා දායක බලවට විවස්ථාව වෙනස් කරේ. අපිත් ඡන්දේ දුන්නා. අපිත් ඡන්දේ දීලා තමයි විවස්ථා දායක සභාවක් ඇදුවේ. එහෙමනම් ඒ විවස්ථා දායක සභාව රටේ මිනිසුන්ගේ පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සියලු දෙනා එකතු වෙලා දීපකේ ගෞරවය ආරක්ෂා කරගිනේ. විවස්ථා දායක සභාවට ගෞරවය ආරක්ෂා කරන්න ඕන. මොකද්ද මේ ඇබ්සන් කියන්නේ? දැන් ඔන්න කතානායකතුමා හොර ඡන්දයක් දැම්ම නම් අල්ලගන්න තිබ්බා මේක. කතානායකතුමා හොර ඡන්දයක් දැම්ම. කතානායකතුමා හොර ඡන්දයක් දැම්මේ නෑ. විවස්ථාවේ කතානායක තමයි අවසානට ඕනම තීන්දුවක් නීතියක් සම්මත වෙච්චම අත්සන් කරන්නේ. අවසාන බලධාරියා. කතානායකගේ අස්සරින් තමයි තීන්දුව ක්‍රියාත්මකද නීතියට යවන්නේ. ඉතින් සම්මතයි කියලා. එහෙම යවපු කතානායකතුමාට මොකද්ද මේ ගැන අපි විස්තර බංගේ? එහෙනම් 4 දෙනෙක් 5 දෙනෙක් එකතු වෙලා වැඩියෙන් දීලා තිබ්බනම් කතානායකතුමා වැරදී නා ඔන්න අපි පත් නැන්නේ අපිට. මෙතන කතානායකතුමා කිසි වැරද්දක් කළා නැහැ. දෙන්නයි 4ක් ඡන්දෙ දීලා දෙන්නෙක් ඇබ්සන් වෙලා තියෙනවා. එයා ඇබ්සන් හැටියට සලකලා ඡන්දයක් දුන්නා. ඒක වැරද්දක් නැහැ. කොහෙවත් තොර දෙන්නේ නැහැ. දීලත් නැහැ. අනිත් එක එහෙමනම් විවස්ථා දායක සභාව හදනකොට කතානායකට ඡන්දෙ දෙන්න බෑ. කතානායක සුවාදීනා අන්න ඒක විවස්ථා දායක සභාවට ඇතුළත් කරන්න ඊළඟ සැරේ කිරියල් ඇමතුමා. ඕගොල්ලෝගේ ආණ්ඩුවක් ආවොත් දෙන්නේ නැහැ. ආවොත් ඒකත් දාන්න. ඒ කොටස දාන්න. කතානායක සුවාදීන මිය යුතුයි. කතානායකට මොනද විවස්ථා දායක සභාවට එන්න බෑ.
කාලය අවසන් කරුවා.
විවස්ථා දායක සභාවේ මෙමෙමයි. එඳ එන්නේ නැහැ. එනිසා මම කිරියල් ඇමතුමාට කියනවා. එන්නත් එපා නෙවෙයි. ආවට ඕගොල්ලෝ ආවට කමන්නේ මේ පැත්තට යවන්න නැතුව. හරි. එනිසා ඒක බේර ගන්න බලා ගන්න. ඒක බේර ගන්න බලා ගන්න කියන එක කියනවා අපි දන්නවා පොළවේ වෙන්නේ මොකද්ද කියලා. අපි දන්නවා බිම වෙන්නේ මොකද්ද කියලා. ඕගොල්ලෝ උඩ පැන්නට දැන් අපිටනේ කියන්නේ අපිට බිම පේන්නේ නැහැ කියලා. ඔය කවුද ඔය හේතලයම? අපි දන්නවා රත්නපුරේ අපි දිස්ත්‍රික්කේ ලංකාවේම අපි යනවා ගයන්ත කරුණාතිලක මහත්තයාට හිමිඳුම ඒ ඇත්තේ ආසනවල බිම පේනවා හොඳට. ඒකින්ද බිම හොඳට බලාගෙන වැඩ කරොත් හොඳයි. අපිට වැඩි අපිට බිම පේනවා. අපිට කමන්නේ අපි ඉඳලා ඕගොල්ලෝ නැතුව අපි නම් ආණ්ඩුවක් කරලා අරගලයකට මුහුණ දීලා පච වෙලා කියලා කියමුකෝ. අපි අපි ආණ්ඩුවේ ඉඳලා කියමුකෝ. ඕගොල්ලෝ එහෙම නැතුව අපි කෝවිඩ් එකට මුහුණ දීලා ආර්ථික අර්බුදයට මුහුණ දීලා අපේ පක්ෂේ නැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපති කරවලා අපි 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 ඕගොල්ලෝ එහෙම නෙමෙයි. ඕගොල්ලෝ නිකං විපක්ෂයට වෙලා ඉඳලා එපා. ඒක ඒක යන හොඳින් අවබෝධ කරගන්න කියන ඉල්ලීම කරමින් කතානායකට විරුද්ධව ගෙනාපු කතානායකත් එක්ක පෞද්ගලික හිතවත් කමක් නැහැ.
අවසන් කරන්න කරන්න.
කතානායක අද වෙනතුරු විපක්ෂය ඔක්කොම රටේවල තියෙනවා. අපි ඔය අවලත් නැහැ. අපිට ওই පොයින්ට් ඔෆ් ඕඩර් එකක් දීලා නැහැ කතානායක. වැඩියෙන්ම දුන්නේ ওই පැත්තට පොයින්ට් ඔෆ් ඕඩර්. නලින් බණ්ඩාර චමින්ද විජේසිංහ දන්නේ නැහැ. ඉල්ලන ඉල්ලන අය දුන්නේ ওই පැත්තට. ওই පැත්තට තමයි වැඩියෙන්ම කතානායක උදව් කරේ.
ස්තුතියි කරා.
අපිට කතානායක උදව් කරේ නැහැ. අපි උදව් ඉල්ලුවෙත් නැහැ. අපිට වැඩකුත් නැහැ. හැබැයි අපි හරි දේ හරි කියනවා. එම්.එච්. මොහොමඩ් කිවලු ගාමිණි කේක් එක කපමු, වීරවන්නි කේක් එක කපමු, කැපුවා මේම. මතක ඇති ඔබතුමාට.
ගරු ඇමතුමා ඔබතුමාට තව
මතකද ලලිත් ලලිත් ඇතුළු මොදලි කපමු එට කියලා අනිත් පැත්තට
ගියා. ඔබතුමා ගරු ඇමතුමා
ඔබතුමාට ඒ නේද හැරෙන පැත්තට හැරුණා.
ගරු ඇමතුමා ඔබතුමාට තව දෙනි පිටියේ මන්තුමාගේ කාලය වෙන් කරගන්න
පුළුවන්. නෑ නෑ මගේ මට කාලය හරි. මම මේ කියනේවා මූලාසනයේ මන්ත්‍රීතුමා බොරු නෙමෙයි. මම මේ පාර්ලිමේන්තුව එකපාරක් නියෝජනය කරාට මම ගිය දරේත් පාර්ලිමේන්තුව නියෝජනය කරා. මං ගිය දරේ හිටියේ නැතුවට මම පළාත් සභා නියෝජනය කරලා පාදේශ සභා නියෝජනය කරලා මේ කිරියල්ල මහත්තයා වගේ දේශපාලඥයෝගේ පස්සේ පිටිපස්සේ ගිහිල්ලා මට මේ දේශපාලනේ කියන එක පොවලා අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි මම මේවා කතා කරන්නේ. කිරියල්ල මහත්තයා බොරු කියන්න බෑ. උඩුනුවර යටිනුවර කිරියල්ල මහත්තයා බොරු කියන්න බෑ. කිරියල්ල මහත්තයා තියෙන පොඩි අසාධාරණයක් අපේ පක්ෂින් වුණා. චන්දිකා මැනම්ගේ කාලේ එකයි එතුමා ගියේ. හැබැයි එතුමා ඉන්න තැන ඉන්නවා. ඒකට අපි ගරු කරනවා. ගෑන්ත කරුණාතිලක මහන්තයලත් අපි සැලකන්නේ එකයි. ඒගොල්ලෝ අම්මලා තාත්තලා පවුලේ උදවිය බාප්පල මහප්පල ඔක්කොම අපි දන්නවා. අපි ඒකට සැලකනවා. මේ කොහෙන්වත් ඇවිල්ලා මේ දැන් මේ ඔය ගෙවිඳුලා වගේ කියනවා අපි ගණන් ගන්න නැහැ. ඒකින්ද තරහ වෙන්න එපා. ජී.එල්. පීරිස් මහත්තයාට මං කිව්වේ බොරල්ලට පුළුවන් නම් අයිකරන් ගිහලා බස්සලා ගෙදර යන්න කියන්නේ. පුළුවන් නම් යන්න කියන්නේ. මේ ඇත්ත කතා කියන්නේ මේවා. අපි පොළවේ පය ගහලා පොළවේ ඉඳන් කතා කරන්නේ. එමනම් කතානායකතුමාට කියන විරුද්ධව කියන විශ්වාස භංගය එදා වගේ නෙමෙයි ඊට වැඩි ගානකින් පරදන පරද්දනවා කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬව.
ස්තුතියි ගරු එමතුමා. මීළඟට ගරු තාලක තාරක බාලසූරිය එමතුමා ඔබතුමාට මිනිත්තු 13ක කාලයක්
තියෙනවා. හරිද? ස්තුතියි ගරු මූලස්ථානාරුඩ මන්ත්‍රීතුමනි. මං හිතන්නේ අපේ චාමර සම්පත් ඇමතුමාගේ කතාව හපුවෙන් පස්සේ මොන කොතනින් පටන් ගන්නද කොතනින් ඉවර කරන්නද කියලා දන්නේ නැහැ. හැබැයි මං හිතන්නේ ඇත්ත වශයෙන්ම එතුමා විශාල සත්‍යක් කිව්වා. ඉතාම සරල ලෙස ඒ විශාල සත්‍යක් කිව්වා. ඒක අපි පිළිගන්න ඕනේ. අපි ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් මං හිතන්නේ අවුරුදු 5ක් ඒ ආණ්ඩු කරපු හැම ආණ්ඩුවේ හිටපු කතානායක කෙනෙක්ට විරුද්ධවම ඒ විශ්වාස භංගයක් කොයි කාලයේදී හරි ගෙනල්ලා තිබෙනවා. ඒකට ඒ වගේ විශ්වාස භංගයක් නම් මං හිතන්නේ මේ ඒ කමන්නේ. මෙතනදී විපක්ෂය කතා කරපු එක മന്ത്രി කෙනෙක් කිව්වා මේක මේ කතානායකතුමාට විතරක් නෙවෙයි මේ මුළු ආණ්ඩුවටම විරුද්ධව කියන විශ්වාස භංගයක් කියන එක. ඉතින් මං හිතන්නේ ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනාවා නම් ඊට වඩා බොහොම හොඳයි කියලා මං හිතන්නේ. මොකෝ මේක පදනම් නැති විශ්වාස භංගයක් හැටියට තමයි මම දකින්නේ. දැන් මේ විශ්වාස භංගේ කාට අපි ගත්තොත් එහෙම කතානායකතුමාට ඉතාම කීර්තිමත් දේශපාලන්නේ. අපි දන්නවා එතුමා අවුරුදු 40ක් වගේ කාලේ දේශපාලනයේ ඉඳලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ 1987 තමයි එතුමා පත් වුණේ. ඒ වගේම එතුමා ඉතාම කීර්තිමත්ව ඒ විශාල අමාත්‍යංශ ප්‍රමාණයකුත් රාජ්‍ය අමාත්‍යංශ ප්‍රමාණයකුත් කටයුතු කරලා තිනවා. ආණ්ඩුකාරවරයෙක් හැටියට කටයුතු කරලා තිබෙනවා. මම හිතන්නේ මෙතන විපක්ෂයේ ඉන්න කට්ටියද නැත්නම් ආණ්ඩු පක්ෂයේ ඉන්න කට්ටියද ඒ අවිවාදයෙන් පිළිගන්න ඕන කරුණක් තමයි.
ගරු මන්ත්‍රීතුමා ඔබට ප්ලීස් ඔබතුමාට ගරු සුදර්ශන දිනපිටියේ මන්ත්‍රීතුමාගේ කාලයත් ගන්න බලන්න
පුළුවන්. හරි මම ඒක අවශ්‍ය වේද දන්නේ නැහැ. නමුත් බොහොම ස්තුතියි. මම හිතන්නේ මෙතනදී මම කිව්වේ අපේ ඒ ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීතුමන්ලත් ඒ වගේම විපක්ෂයේ ඉන්න මන්ත්‍රීතුමන්ලත් පිළිගන්න ඕන කාරණාවක් තමයි කතානායකතුමා පුද්ගලයෙක් හැටියට ඉතාම නියතමානි පුද්ගලයෙක්. ඒ වගේම මෙතන ඉන්න ඒ සමහර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මම හිතන්නේ ඊයේ එහෙම විහිළු කරා කවුරු හරි විශ්වාස භංගයක් යෝජනාවක් ගේන්න ඕන නැ නං ඒක ආණ්ඩු පක්ෂෙන් තමයි කතානායකතුමාට විරුද්ධව ගේන්න ඕනේ කියලා. මූලික තර්කයේ තිබුණේ හැමදාම එතුමා අපි සජිත් ප්‍රේමදාස් මහත්තයාටද එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න තවත් මන්ත්‍රීවරුන්ටද මොකක්hari point of order එකක් ඒ ගත්තන් පස්සේ කාලය දෙනවා. දැන් මට මතකයි අපි විපක්ෂයේ ඉන්නකොට ගිය අවුරුදු 5ේදී අපිට විපක්ෂයේ മന്ത്രി කෙනෙක් හැටියට අපිට හිතකන්න දුන්නේ නැහැ. අපි කිව්වේ නෑ ඔය කට්ටිය ආණ්ඩු පක්ෂය කියලා. ඒ පක්ෂයේ තීන්දුවක් ගත්ත හින්දා ඔය කට්ටිය ආණ්ඩු පක්ෂය කියලා තමයි අපි පිළිගත්තේ. මට මතකයි එක සැරයක් අපිට ඒ පිටරට යනකොට ඒ බැජ් එකක් දුන්නා. ඊපස්සේ බැජ් එකේ දාලා තිබුණේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രി කෙනෙක් කියලා. මම කිව්වා නෑ මම විපක්ෂයේ മന്ത്രി කෙනෙක් කියලා. අනේ එහෙම කාලෙකත් තිබුණා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ එක එක කතානායකතුවරුන්ගේ අඩුපාඩු තිබෙනවා. නමුත් ඒ අඩුපාඩු ගැන කතා කරන්න නෙවෙයි මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ මේ මොන පදනම මතද දාලා තිබෙන්නේ. ඒ කාරණා දෙකක් ඉදිරිපත් කරලා තිබෙනවා විශේෂයෙන් මේ විපක්ෂයේ ඒ විශ්වාස බැංකු යෝජනාවට. ඒකත් තමයි මේ ව්‍යවස්ථාදායක සභාවේදී ඒ පොලිස්පතිතුමා පත් කරපු අන්දම. මම හිතන්නේ මෙතන මට ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමාලත් කියලා තිබෙනවා ඒ ව්‍යවස්ථාව අනුව ඒ ඉඩකඩක් නැහැ ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න ඒ සමාජිකයන්ට ඒ ඡන්දේ නොදා ඉන්න. එක්කෝ ඒ කට්ටියට පක්ෂපාතීව ඡන්දේ දාන්න ඕනේ නැත්නම් විරුද්ධ විරෝධතාව ඉදිරිපත් කරන්න ඕනේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපි මේ ව්‍යවස්ථාදායක සභාවක් මොකටද හදලා තිබෙන්නේ? යම් කිසි මට්ටමකට මේ විධායකයේ තිබෙන ඒ බලතල ඒ යම් කිසි මට්ටමකට සීමා කරන්න. නමුත් ඒ සීමා කරනවා කියලා මෙතනදී අදහස් කරන්නේ ඒ මොකක් හරි පත්වීමක් දෙන්න තිබෙනවා නම් ඒ පත්වීම දීර්ඝ කාලයක් එක ඇදදා ඉන්න එක නෙවෙයි. ඒ පක්ෂපාතීව තිබෙනවා නම් ඒ පක්ෂපාතීව ඡන්දය ඉදිරිපත් කරලා ඒක අනුමත කරන්ඩ ඒ විරෝධතාවයක් තිබෙනවා නම් ඒ විරෝධතාවය ඉදිරිපත් කරලා ඊයින් පස්සේ ජනාධිපතිතුමාට අහපව් ලිඛිතව දැනුම් දෙන්න තවත් නමක් යවන්න ඕනේ කියලා. නමුත් මේ ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ ඒක කප්පාදු කරන්න නැත්නම් එහෙම කඩාවට්ටන්න නෙවෙයි මේ ව්‍යවස්ථාදායක සභාව ඇති කරලා තිබෙන්නේ. ඉතින් ඒ වගේ මමත් ඒ යම් කිසි විදියකට විපක්ෂයේ ඉන්න කොටත් මේ විශාල ලෙස ව්‍යවස්ථාදායක සභාවක් කෙරෙහි ලොකු විශ්වාසයක් නැහැ. මොකද දැන් මෑතකදී වුණත් ඒ සමහර ඒ විදේශ රටවල් වලින් ඒ වගේම සමහර NGO වලින් ඒ යෝජනා ඉදින් තිබුණා මේ ව්‍යවස්ථාදායක සභාවටත් ඉහළින් තවත් කවුන්සිල් එකක් තියෙන්න ඕනේ කියලා. මේ එක පැත්තකින් මේ කට්ටිය ඒ ඡන්දකින් පත් වෙන කට්ටියක් නෙවෙයි. ඒ යම් කිසි විදියකට ඒ බලය ඒ විධායකයේ බලය අපිට අඩුපාඩු අඩු කර ගන්න උමනාවක් තිබෙනවා නම් අපිට ඒ ව්‍යවස්ථාදායකට සභාවකට දෙන්න අවස්ථාවක් නැහැ. අපිට යම් කිසි ඒ ව්‍යවස්ථාව වෙනස් කරලා ඒ බලය අඩු කරන ක්‍රමවේදයකට අපිට යන්න පුළුවන් ඉඩකඩක් තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම මම මෙතනදී මේ අර කවුරු හරි මාව වරදවා තේරුම් ගනි කියලා ඒ නිසා මම මේකින් මේ විවස්ථාදායක සභාවක් ගැන මට ලොකුවට විශ්වාසයක් නැති වුණාට ඒ වගේම මේ සමහර ස්වාධීන කොමිෂන් සභා අනිවාර්යයෙන්ම තිබෙන්න ඕනේ. හැබැයි මෙතනදී ස්වාධීන කොමිෂන් සභා තිබෙනවාට වඩා වැදගත් වන්නේ මොකද්ද? ඒ තිබෙන ආයතන ස්වාධීන කරන එක. පොලිස් කොමිෂන් සභාවක් තිබෙන එක හොඳයි. නමුත් පොලිස් කොමිෂන් සභාවක් තිබුණා කියලා වැඩේ වෙන්නේ නැහැ. අපි පොලිසිය ස්වාධීන කරන්න උවමනාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ අඩුපාඩුවත් අපි ඉදිරියේදී හදාගත්තොත් හොඳයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම ඒ උනේ මොකද්ද? මෙතනදී ව්‍යවස්ථාදායක සභාවේදී ඒ සමාජිකවරු දෙන්නෙක්ගේ ඡන්දේ පාවිච්චි කරේ නැහැ. එතකොට අර පොලිස්පතිතුමා මම හිතන්නේ දීර්ඝ කාලයක් දැන් වැඩ කරලා තිබෙනවා. ඒක තාමත් හැමදාම acting IGP කියලා. දැන් මේ පත්ුණ acting IGP හරි IGP වුණා කියලා මෙතනදී ලොකු වෙනසක් වෙලා නැහැ. තාමත් ඒ යුක්තිය ඉදිරියට ගෙනියනවා. ඒ වගේම පොලිස්පතිතුමාට ඒ කරන්න තිබෙන රාජකාරී කටයුතු කරනවා. නමුත් මේ ආණ්ඩුවේ ඒ ෆන්ක්ෂනලිටි නැත්නම් ඒ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන විදිය දිහා බැලුවොත් එහෙම අපිට අනිවාර්යයෙන්ම මේ වෙනස්කම් කරන්න වෙනවා. එහෙම නැත්නම් ඒ ව්‍යවස්ථාදායක ස්වභාවයේ සමහර සමාජිකයන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න මේක ප්‍රයෝජනයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙනවා. ඒකෝද ඒ කතානායකතුමා මෙතනදී ඒ අදහස් දැක්වුවේ මොකද්ද? මේ දෙන්නා ඡන්දේ දීපු නැති නිසා බැරි වෙලාවත් මේ දෙන්නා ඒ විරුද්ධව ඡන්දේ දුන්නා කියලා ප්‍රකාශ කරොත් එහෙම එතකොට එනවා 4-4ක්. ඒක කතානායකතුමාගේ ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් එහෙම එතුමාගේ මතය ඉදිරිපත් කරලා තිබෙනවා. එතුමා පක්ෂපාතීව තමයි ඡන්දේ දෙන්නේ. ඒක පදනම් කරලා තමයි ජනාධිපතිතුමා ඒ IGP ව පත් කරන්නේ. IGP දැන් ඕක ගුණේ නැති වුණත් ඒත් දේශබන්ධ තෙන්නකෝන් ඇක්ටිං IGP හැටියට කටයුතු කරනවා. ඉතින් මං හිතන්නේ මෙවැනි ඒ බොළඳ කාරණා ගැන කතා කරන එකෙන් කිසිම තේරුමක් නැහැ. අද රටේ තත්ත්වය අනුව අපිට මේ මන්ත්‍රීවරු මෙතනදී හුඟක් කට්ටිය පැවසු වන්දමටම අපිට මීට වඩා වැඩගත් පනත් විශාල ප්‍රමාණයක් ගේන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ වගේම මෙතනදී දෙවෙනි කාරණාව තමයි ඔන්ලයින් සේෆ්ටි බිල් එක. දැන් ඔන්ලයින් සේෆ්ටි බිල් එකේදී කියලා තිබෙනවා ඒ ශේෂ්ඨාධිකරණය දීපු සියලු දේම අනුමත කරලා නැහැ කියලා. දැන් එදා මම එදා මේ සීට් එකේම තමයි අපි හිටියේ. එතකොට මට මතකයි අපේ සුමන්දිරන් මන්ත්‍රීතුමාත් අර විපක්ෂයේ දැන් මේ පැත්තට එවෙදින් ගිහිල්ලා අර AG's department එකේ ඒ additional AG කෙනෙක් කොහෙද හිටියා. එතුමාගෙන් ඇහුවා මේ attorney general මේක අනුමත කරලා තිබෙනවද කියලා. ඊන් පස්සේ ඒ additional attorney general පැහැදිලිව කිව්වා ඒ සුප්‍රීම් උසාවියෙන් දීපු ඒ සියලුම වෙනස්කම් කරලා තිබෙනවා කියලා. නමුත් මෙතන මොකක් හරි ඒ අඩුපාඩුවක් වෙලා ඒ විජේදාස රාජපක්ෂ මහත්මයා පැවසු වන්දමටම ඒ යම් කිසි ඡේද 4ක ඒ අඩුපාඩුවක් වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම ඒ විජේදාස රාජපක්ෂ ඇමතුමක් කිව්වා ඉදිරියේදී මේ ඡේද 4ත් විතරක් නෙවෙයි අපි ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එකේ ඒ ඇමෙන්ඩ්මන්ට් එකක් ගෙනල්ලා ඒ අවශ්‍ය වෙනස්කම් කරනවා කියලා. දැන් මෙතන වැදගත් වන්නේ මොකද්ද? මේ ගෙන ඇමෙන්ඩ්මන්ට් එක පිළිබඳවද එහෙම නැත්නම් ඔන්ලයින් සේෆ්ටි බිල් එකක් ගේන එකද? අපි දන්නවා දැන් විශේෂයෙන්ම මේ අවුරුද්දේ දේශපාලන මේ මැතිවරණ අවුරුද්දක් අද ලංකාව විතරක් නෙවෙයි ලෝකයේ හැමතැනම මැතිවරණ පවත්වනවා මේ අවුරුද්දේදී. ඒ වගේම අපි දැකලා තිබෙනවා විශේෂයෙන්ම ඒ වොෂින්ටන් වල මෑතකදී තිබිච්ච ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් වල තිබිච්ච ගැටලුත් එක්ක කොහොමද මේ big data එහෙම නැත්නම් ඔය එක එක web අඩවි හරහා ඒ ජනතාවගේ ඒ මනස වෙනස් කරන්නේ කියන එක. ඒ වගේම සමහර වෙලාවට දැන් අර TikTok එකේ දැන් ඒක ඇමරිකාවෙන් ඒක තහනම් කරන්න යනවා. ඒ කට්ටිය ගෙනාපු එක චෝදනාවක් තමයි. දැන් ඇමරිකාවේ TikTok වලදී ඒ වෙනත් දේවල් පෙන්වනවා. නමුත් ඒ චීනයේදී ඒ TikTok වගේ ආයතනයකදී ඒ කට්ටිය ඇල්ගොරිතම් එක වෙනස් කරලා ඊපස්සේ ඒ දරුවන්ව උනන්දු කරන විදිහට ඒ කට්ටියට ගණිතයේද නැත්නම් ඒ විභාග පාස් වෙන හැටිද ඒ වගේ දේවල් උනන්දු කරන දේවල් පෙන්නවා කියලා. ඉතින් මම හිතන්නේ අද ඒ අපි අවිවාදයෙන් පිළිගන්න ඕන කාරණාව තමයි ඒ ඔන්ලයින් සේෆ්ටි බෙල් එකක් රටට අවශ්‍යයි කියන එක. එතකොට මේ ස්පීකර් කෙනෙක් හැටියට නැත්නම් කතානායක කෙනෙක් හැටියට ඒ කතානායකතුමා මොකද්ද කරන්නේ? විශේෂයෙන්ම මෙතුමා කරන්නේ ඒ ප්‍රෙසිඩියල් එක ප්‍රෙසිඩිය එක හරියට පිළිපැදිවාද කියන එක තමයි. ටර්නි ජෙනරල්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් ඒක අනුමත කරලා තිබෙනවා නම් ඒ වෙනස්කම් හරියට කරලා තිබෙනවා නම් ඉතින් මම හිතන්නේ ඒ ප්‍රෙසිඩිය එක කතානායකතුමා ඒ හරියට පිළිපදලා තිබෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ එතුමාට විරුද්ධව ඒ නඩුවක් දාන එක එහෙම සමාවෙන්ද එතුමාට විශ්වාස භංග යෝජනාවක් ගේන එක ඒක මම හිතන්නේ ඒක එච්චරම ඒ අදාළ නැති දෙයක්. එහෙමනම් මොකක් හරි විශ්වාස භංග යෝජනාවක් ගේන්න ඕන නම් ඒ විශ්වාස භංග යෝජනාව ඒ ඇමතිතුමාට විරුද්ධව ගේන්න පුළුවන්. එහෙම නැත්නම් මම හිතන්නේ ඒ විපක්ෂයට පුළුවන් වෙනවා ඒ විශ්වාස භංග යෝජනාවක් ඇමතිතුමාට විරුද්ධව ගේන්න. එහෙම නැත්නම් ගිහිල්ලා ඇටර්නි ජෙනරල් ව උසාවියට ගෙනියන්න පුළුවන් ඒ කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් කියලා සුප්‍රීම කෝට් උසාවියෙන් දීපු එක හරියට වෙනස් කරලා නැහැ කියලා පෙන්වන්නට. ඉතින් මම හිතන්නේ මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකෙන් ඒ වෙච්ච දේ අපි කියමුකෝ ඒ විපක්ෂයේ ඔය ගෙනෙන චෝදනාව අපිත් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම අපි දැකලා තිබෙනවා ඇත්ත වශයෙන්ම ඒ මේ පාර්ලිමේන්තු ඉතිහාසයේදී සමහර වෙලාවට ඒ කමිටි සේජස් වලින් ඒ යම් කිසි විදියකට ඒවා වෙනස් කරනවා නම් ඒ වෙනස්කම් හරියටම සුප්‍රීම උසාවියට ගැලපෙන විදියට වෙනස්කම් වුණාද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා මේ විශ්වාස භංග යෝජනාවක් ගියන්නේ නැතුව මං හිතන්නේ මෙතනදී ඒ විපක්ෂයේ ඉන්න කට්ටියත් ඒ වගේම ආණ්ඩුවේ පක්ෂයේ ඉන්න කට්ටියත් එකට එකහුව වෙලා ඒ පෝස්ට් එනැක්ට්මන්ට් රිවියු එකක් ගේන්න පුළුවන් නම් බොහොම හොඳයි. අපි දන්නවා ඉන්දියාවේ වගේ ඒ රටවල් වල ඒ පෝස්ට් එනැක්ට්මන්ට් රිවියු එකක් තියෙනවා. මොකක් හරි පනතක් ඒ පාස් කරපුවාන් පස්සේ ඒ පනතේ මොකක් හරි අඩුපාඩුවක් තිබෙනවාද කියලා සුප්‍රීම උසාවියට ඒ අහපව අවස්ථාවක් දෙනවා. ඇමරිකාවෙත් එදදා සටසිය එකේ ඒ මැඩිසන් වර්සස් මරී කියන ඒ නඩුව හරහා මොකක් හරි ඒ විවස්ථාව වෙනස් කරොත් එහෙම එකොට ඒ කරපු වෙනස්කම විවස්ථාවට පටහැනිද නැද්ද කියන එක ඒක සුප්‍රීම උසාවියට බලයක් දීලා තිබෙනවා බලයක් දීලා නෙවෙයි ඇත්තටම බලේ අරගෙන තිබෙනවා ඒ නඩු තීන්දුවෙන් පස්සේ ඒ කට්ටියට අයිතියක් තිබෙනවා කියලා බලන්න. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒ විශ්වාස භංග යෝජනාවක් ගේනවාට වඩා අද විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් සියලු දෙනාම එක්කව වෙලා ඒ පෝස්ට් එනැක්ට්මන්ට් රිවියු එකක් අපි ගෙනාවොත් එහෙම ඒක අනාගතයට හොඳයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම මේක යම් කිසි විදිහකට අර දේශපාලන වශයෙන් ඒ වාසියක් ගන්න ඕන ඒ ගෙනාපු විවාදයක් නම් මම කනගාටු වෙනවා. ඒ විපක්ෂයේ දවස් 3ක් වගේ කාලයක් මෙම විශ්වාස භංගය ගැන ඒ සාකච්ඡා කරන්න එකග වෙච්ච එකට මොකෝ මම හිතන්නේ අද මීට වඩා ගොඩක් දේවල් අපිට කරන්න තිබෙනවා. මම දැක්කා ඒ අද SMS එකක් ඇවිල්ලා තිබෙනවා කැබිනට් සබ් කමිටි එකක් පත් කරලා තිබෙනවා කියලා ඒ මැතිවරණ නීති වෙනස් කරන්න. මැතිවරණ නීති වෙනස් කරලා අර ආසන ක්‍රමයකට ගේන්න. ඉතින් මම හිතන්නේ මෙන්න මේ වගේ දෙයක් අපිට එක්ක වෙලා කරන්න පුළුවන් වුණොත් කොච්චර හොඳ දෙයක්ද? අද මුළු රටේම ඉන්න ජනතාව ඉල්ලන්නේ මොකද්ද? ඔය ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. එහෙම නැත්නම් ඒ ජනතාවට වග කියන්න පුළුවන් මේ മന്ത്രി කෙනෙක් පත් කරන්න කියලා. ඒ වගේම මේ වගේ දේවල් කරන්න කොච්චර ඉඩ තිබුණත් අපි ඒව කරන්නේ නැතුව මේ විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා ඉතින් මඩ ගහන එකෙන් කිසිම තේරුමක් නැහැ කියන එක තමයි මම දකින්නේ. ඉතින් මම මීට වඩා දීර්ඝ ලෙස කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවතත් මේ බොරු විශ්වාස භංග යෝජනාවක් ගෙන්නේ නැතුව ඒ ආණ්ඩුව මෙම ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටමින් මම නිහඬ වෙනවා.
සභාව කල්තැබීම ගරු සභානායකතුමා
ගරු මුලාසනාරුණ මන්ත්‍රීතුමනි මෙම ගරු සභාව හෙට දින එනම් 2024 මාර්තු මාස 20 දින පූර්ව භාග 9:30 දක්වා කල්තැබිය යුතු යෝජනා කරමු.
සභාව කල්තැබීමේ යෝජනාව ගරු කථානායකතුමාට එරෙහි විශ්වාස භංග යෝජනාව තවදුරටත් විවාදයේ සඳහා හෙට දින දක්වා කල්තැබුණු ලැබේ. ඒ අනුව හෙට දින යළි උදෑසන 9:30 පාර්ලිමේන්තු යළි රැස්වේ.